ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැලින් සමීප කරයි.
අපි එමනම් ආරම්භ කරමු සුපුරුදු පරිදි ලොව වටා විදෙස් විත්ති සමාලෝචනය. මේ වෙනකොට මේ සතිය තුළදී ලෝකයේ වැඩිපුරම කතාබහ වෙන තොරතුරු ඒක රාශී කරගෙන ශ්‍රී ලංකාවේ සිට සුපුරුදු ලෙසින් සූදානමින් සිටිනවා මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා, AFP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් දිනුක්ෂි.
මුලින්ම ඇමරිකාව දිහාට හැරෙමු. ඇමරිකාව ගත්ත සුවිශේෂී තීරණයක් පිළිබඳව සමස්ත ලෝකයේම මේ වෙනකොට අවධානය යොමු වෙලා තියෙනවා. ඒ තමයි මේ වෙනකොට කොරෝනා එන්නත් අත්‍යවශ්‍යව තියෙන ලෝකයේ බොහෝ රටවල් වලට බෙදා හැරීම උදෙසා මිලියන 500ක වගේ COVID-19 එන්නත් ලබාගෙන ඒවා බෙදා හරින්න ඇමරිකාව තීරණය කළා තියෙනවා. ඔබට මතක ඇති අපි පසුගිය සතියේදී සාකච්ඡා කළා ඇමරිකාවේ ඇස්ට්‍රාසෙනිකා අතිරික්තයක් තියෙනවා කියලා මිලියන 80ක විතර. මේ ප්‍රමාණයත් ලෝකයේ සුදුසු රටවල් සලකලා බලලා බෙදා දෙන්නට වත්මන් ජනාධිපති ජෝ බයිඩන් තීරණය කළා තියෙනවා කියලා. දැන් මේ වගේ කාර්යයක් පිළිබඳව ඇමරිකාවෙන් වාර්තා වීම විශේෂත්වයක්. මොකද ඇමරිකාවේ මේ වගේ මේ උත්සාහය පසුපස තියෙන ක්‍රියාදාමය පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වෙලා තියෙන නිසා මොනවද අමල් ඔබට ඒ සම්බන්ධයෙන් වාර්තා වන්නේ?
දිලුක්ෂි, මෙතන ඇමරිකාව බලාපොරොත්තු වෙනවා ෆයිසර් බයොන්ටෙක් කියලා එන්නකේ ඒ මාත්‍රා මිලියන 500ක් දෙන්න. මේ මාත්‍රා ලබා දීම ඔවුන් බලාපොරොත්තු වෙනවා දැනට ඇමරිකාව ඔවුන්ගේ එන්නත්කරණය සාර්ථකව කරගන්න පුළුවන් වීමත් එක්කලා ඔවුන්ගේ වගකීමක් හැටියට අනෙකුත් රටවල් විශේෂයෙන්ම මේ එන්නත මිලදී ගැනීමට හැකියාවක් නැති රටවල ඒ ජනතාවට මේක ලබා දෙන්න කියලා තමයි කියන්නේ. නමුත් මේක ඇත්තටම සිද්ධ වෙන්නේ මේ අවස්ථාව වෙනකොට චීනය ඉතාමත් ප්‍රබල ලෙස දියුණු වෙමින් තියෙන රටවල් වලට තමන්ගේ එන්නත සයිනෝෆාම් කියන එන්නත ලබා දීමේ වැඩපිළිවෙලක් දියත් කරලා තියෙනවා. දැන් අපි බලමු ශ්‍රී ලංකාවටත් මේ වෙනකොට 111,000 මාත්‍රා ප්‍රමාණයක් චීනය ආධාර හැටියට ලබා දීලා තියෙනවා. ඉතින් එවැනි වටපිටාවක තමයි ඇමරිකාව මේ තීන්දුව අරන් තියෙන්නේ. විශේෂයෙන්ම තමන්ගේ රටේ අති බහුතරයක් මේ වෙනකොට දෙවන මාත්‍රාවත් ලබා දුන්න පසුවීමක් මත ඔවුන් දැන් තීන්දුව කරලා තියෙන්නේ මේ විදිහට දියුණු වෙන රටවල් වලට ෆයිසර් බයොන්ටෙක් එන්නත් ලබා දෙන්න. ඒකේ මාත්‍රා මිලියන 200ක් විතර මේ අවුරුද්ද අවසාන වෙන්නට කලින්, ඒ කියන්නේ ඉදිරි මාස 6 දී මාත්‍රා මිලියන 200ක් ලබා දෙන්නත්, ඉතුරු මිලියන 300 ලබන අවුරුද්දේ පළවෙනි භාගයේදී ලබා දෙන්න තීන්දුව කළා තියෙනවා.
එතකොට ඇමරිකාවේ මේ ප්‍රයත්නයත් චීනයට අත්පත් වෙමින් තියෙන මේ ඒකාධිකාරයේ බිඳහෙලීමද නැත්නම් තනිකරම සත්භාවයේද, මොකක්ද ඔබට ලැබෙන ආරංචියේ සම්බන්ධව?
අපිට පේන විදිහට දිලුක්ෂි, මේක ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තියේ සුවිශේෂ කොටසක් හැටියට තමයි අපිට මේක දකින්න පුළුවන්. දැනට ලෝකයේ තියෙන එන්නත් වලින් මිල අධිකම එන්නත තමයි ෆයිසර් බයොන්ටෙක් එන්නත. සාමාන්‍යයෙන් ඩොලර් 20ත් 40ත් අතර ප්‍රමාණයකට මේක අලෙවි වෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඉතින් මේ තරම් විශාල මුදලක් මේ කාර්යය සඳහා ආයෝජනය කරන්න ඇමරිකාව ඉදිරිපත් වෙලා තියෙන්නේ. බොහෝ වෙලාවට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපති දුරකාලයේදී ඇමරිකාව ඒ ලෝකයේ නායකත්වයේ තිබිච්ච ඒ තමන්ට අත්වලා තිබිච්ච තැන නැවත අත්පත් කරගැනීමේ ක්‍රියාදාමයක් හැටියට. දැන් බයිඩන් ජනාධිපතිවරයා පවසන්නේ ලෝකයේ සියලුම කාරණා සම්බන්ධයෙන් නැවතත් ඇමරිකාව පෙනී සිටීමට, එහෙම නැත්නම් ඇමරිකාව නායකත්වය ගැනීමට සූදානම් කියලා. ඒ පණිවිඩයත් එක්ක තමයි මේ විදිහට මේ එන්නත් ලබා දීමේ කටයුත්ත කරන්නේ. මොකද මෙතෙක් දුරට චීනයයි ඉන්දියාවයි ප්‍රබල තරඟයකට යමුණා මේ එන්නත් ලබා දීම තුළින් කලාපීය වශයෙන් තමන්ගේ බලය තහවුරු කරගන්න. නමුත් ඉන්දියාවට ඒකෙන් ඉවත් වෙන්න සිද්ධ වුණා. මොකද ඉන්දියාව තුළ ඇතිවෙච්ච කොරෝනා අර්බුදයත් එක්කලා ඉන්දියාව තමන් නිෂ්පාදනය කරන එන්නත් ප්‍රමාණය මදි වුණා ඔවුන්ගේ ජනතාවට ලබා දෙන්න. ඉතින් ඒ අනුව ඉන්දියාව ලොකු අර්බුදයකට යන අතරතුරේ චීනය තමන්ගේ රටේ කොරෝනා වෛරසය පැතිරීම බොහොම සාර්ථකව පාලනය කරලා ඔවුන් අනෙකුත් රටවල් වලට එන්නත් ආධාර ලබා දෙන්න ඉදිරිපත් වුණා. ඉතින් ඒ එන්නත් ලබා දීම තුළින් දේශපාලනමය වශයෙන් රාජතාන්ත්‍රික මට්ටමින් ලොකු බලයක් අත්පත් කර ගැනීමේ හැකියාවක් චීනයට තිබුණා. ඉතින් එවැනි පසුබිමේ තමයි අපි දකින්නේ ජෝ බයිඩන් ජනාධිපතිවරයා ඒ තමන්ගේ විදේශ ප්‍රතිපත්තිය නැවතත් ඇමරිකාවේ ලෝකයේ ප්‍රමුඛම බලවතා හැටියට ඉදිරියට ඒමේ වැඩපිළිවෙලක් හැටියට තමයි මේ විදිහට දියුණු වෙන රටවල් සහ අප්‍රිකානු කලාපයේ රටවල් වලට මේ තවමත් රටවල් රාශියක් ඉන්නවා එකම එන්නත් මාත්‍රාවක්වත් ලබා නොදිච්ච. ඉතින් එවැනි රටවල් වලට මේ එන්නත ලබා දීමේ කටයුතු තමයි ඇමරිකාව කරලා තියෙන්නේ. ඒ තුලින් රාජතාන්ත්‍රික මට්ටමින් ලෝකයේ ප්‍රමුඛ රට හැටියට නැවතත් ඒ තමන්ගේ අහිමි වෙච්ච තනතුර අත්පත් කර ගැනීමේ ව්‍යායාමයක් හැටියට තමයි දකින්න පුළුවන්.
හොඳයි, දැන් අපි සලකා බැලුවොතින් එහෙම මේ වෙනකොට කොරෝනා වෛරස් තත්වය හා සම්බන්ධව විශේෂයෙන්ම දැඩි ලෙසින් බලපාපු රටවල් වල තත්වය පිළිබඳව කතා බහ කරද්දී කොයි වගේ තොරතුරුද ලෝකෙින් වාර්තා වෙන්නේ අමල්?
මේක විශේෂයෙන්ම දිලුක්ෂේ ඇමරිකාවේ තමයි වැඩිම පිරිසක් මේ රෝගයෙන් ජීවිතක්ෂයට පත් වුණේ, වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වුණේ. නමුත් මේ වෙනකොට රට තුල සෑහෙන විදිහකට මේ රෝගයේ පැතිරීම පාලනය වෙලා තියෙනව පමණක් නෙවෙයි, අතට මේකේ මරණ සංඛ්‍යාවත් ඉතාමත්ම සීඝ්‍රයෙන් අඩු වෙලා තියෙනවා. මේ වෙනකොට ඇමරිකාවට පුළුවන් වෙලා තියෙනවා මේ පනවපු බොහෝ සංචරණ සීමා ඒවා ලිහිල් කරන්න පුළුවන් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ මුහුණු ආවරණ පැළඳීම නැත්නම් මේ මාස්ක් පැළඳීමත් දැන් එන්නත ලබාගත් උදවියට ඒක අත්‍යවශ්‍ය කාරණාවක් නෙවෙයි. ඒ එකම යුරෝපේ රටවල් බැලුවත් අපි බැලුවොත් විශේෂයෙන්ම ෆ්‍රාන්සේ වගේ රටවල් ඔවුන්ටත් හැකි වෙලා තියෙනවා මේ වෙනකොට රෝගයේ පැතිරීම පාලනය කරන්න. ඒ එකම අර මීට කලින් දාලා තිබිච්ච ඒ ලොක්ඩවුන් සීමා ලිහිල් කරන්න. විශේෂයෙන්ම ෆ්‍රාන්සේ, ජර්මනිය වගේ රටවල් වල දැන් ආපන ශාලා සහ අපිට මේ බාර් වල ඕනම කෙනෙකුට ගිහිල්ලා දැන් නිදහසේ බියර් වීදුරුවක් පානය කරන්න ඒ වගේ කටයුතු වලට දැන් නිදහස ලැබිලා තියෙනවා. ඉතින් යුරෝපයේ බොහොම උග්‍රව බොහොම දරුණු ලෙස මේ රෝගය පැතිර ගිය ප්‍රදේශවල දැන් ඒ රෝගය පාලනය කරලා ඒක බොහෝ දුරට උන්ට ඒ රෝගය පැතිරීම අඩු කරන්න පුළුවන් වෙලා තියෙන්නේ ඉතාමත්ම සාර්ථකව මේ එන්නත ලබා දීපු නිසා.
අපි මීළඟට අද ආරම්භ වීමට නියමිත G7 සමුළුව පිළිබඳව අවධානය යොමු කරමු. ලෝකයේ බලවත් රාජ්‍ය හතකින් සමන්විත වුණු මේ සමුළුව අද, හෙට සහ අනිද්දා කියන දින තුන තුළ පැවැත්වෙනවා. 11, 12, 13 කියන දින තුන තුළදී මේ පැවැත්වෙනවා. ලෝකයේ බලවත් රාජ්‍ය නායකයින් එකට හමුවන අවස්ථාවක්, ඒ වගේම විශේෂිත තීන්දුව තීරණ ගන්නා වූ අවස්ථාවක්. කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, මහා බ්‍රිතාන්‍ය සහ ඇමරිකා එක්සත් ජනපදයකින් රටවල් හතෙන් සමන්විත වුණු මේ G7 සමුළුවේ නායකයින් ඇතුළු ලෝකයේ බලවත් රාජ්‍ය නායකයින් එකට හමුවන මෙවර G7 සමුළුවේ විශේෂිත අවධානය කුමක්ද? අපි ඒ පිළිබඳවයි මීළඟට අවධානය යොමු කරන්නේ. අමල්, මේ වෙනකොට වාර්තාවන තොරතුරු කෙසේද ඒ සම්බන්ධයෙන්?
දිලුක්ෂි, මේ G7 සමුළුව බ්‍රිතාන්‍යයේ පැවැත්වෙනවා. මේ සමුළුවට සමගාමීව බයිඩන් ජනාධිපතිවරයා ප්‍රථම වතාවට බ්‍රිතාන්‍ය මහරජින හමුවීමටත් නියමිතයි. ඒකම බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡාවකුත් තියෙනවා. මෙතන මේ සාකච්ඡාව වැදගත් වෙන්නේ දැන් බ්‍රිතාන්‍ය යුරෝපා සංවිධානයෙන් ඉවත් වෙලා බ්‍රෙක්සිට් එකත් එක්කලා ඔවුන්ට නැවතත් අනෙකුත් රටවල් සමග විශේෂයෙන්ම වෙළඳ ගනුදෙනු සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට අවශ්‍යයි. ඉතින් ඒ කාරණා සම්බන්ධයෙන් කතාබහ වෙන අතරතුරේදී මේ G7 සමුළුවේ වැඩි අවධානයක් යොමු වෙන්නේ මුළු ලෝකයේම කොරෝනා වෛරසයේ තුරන් කිරීම සම්බන්ධයෙන් කොයි ආකාරයෙන් කටයුතු කරන්න ඕනද කියන කාරණාව. මෙතනදී ජෝ බයිඩන් ජනාධිපතිවරයා මේ සමුළුවේදී මිලියන 500ක් අනෙකුත් රටවල් වලට ඒ ආධාර ඉන්නත් මාත්‍රා ලබා දෙන කාරණාව නිල වශයෙන් ප්‍රකාශපත් කිරීමට අමතරව යුරෝපා සංගමයේ රටවලුනුත් ඒ වගේම අනෙකුත් ප්‍රබල රටවලුනුත් ඔහු ඉල්ලීමක් කරන්නට බලාපොරොත්තු වෙනවා කියලා කියනවා. තමන් ගාව තියෙන අතිරික්ත එන්නත් අනෙකුත් රටවලට ලබා දෙන්න කියලා. අපි දන්නවා බොහොම වෙලාවට යුරෝපයේ රටවල් තමන්ගේ අවශ්‍යතාවයට වඩා වැඩිපුර ඔවුන් එන්නත් මාත්‍රා ලබා ගත්තා ඒ මුල්වදියේදී ඒ විශාල ප්‍රමාණයක් යුරෝපා සංගමේ රටවල් සතුව මේ වෙනකොට තියෙනවා. ඉතින් ඒවා මුදා හරින්න කියන ඒ පණිවිඩයත් බයිඩන් ජනාධිපතිවරයා ජනාධිපති වුණාට පස්සේ ඔහුගේ ප්‍රථම විදේශ සංචාරය. ඒ සංචාරයේදී ඔහු කරයි කියලා බලාපොරොත්තු වෙනවා.
ඔව්, අපි දන්නවා මේ වෙනකොට මේ G7 සමුළුවේ ඒ රටවල් හතට අයත් රාජ්‍යයක් නොවේ ඔස්ට්‍රේලියාව. නමුත් ආරාධිත රටවල් හතරක් තියෙනවා මෙවර සමුළුවට සහභාගී වෙන්න කියලා, ඔස්ට්‍රේලියාවත් ඉන් එක රටක්. ඉතින් ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් අද මේ සමුළුවට සම්බන්ධ වන්නට නියමිතයි. ඊට පෙර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහුගෙන් බොහෝ දෙනෙක් විමසා සිටියේ විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවට මේ වෙනකොට ඇඟිල්ල දිගු කරමින් පවතිනවා මේ ක්ලයිමට් චේන්ජ් එක සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රතිපත්ති පිළිබඳව, දේශගුණික විපර්යාසය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ තියෙන ප්‍රතිපත්ති තවදුරටත් ශක්තිමත් කළ යුතුය යන වගට ජාත්‍යන්තර බලපෑමක් තියෙනවා. විශේෂයෙන්ම මෙහි පුනර්ජනනීය බලශක්ති ක්‍රම හඳුන්වා දිය යුතුයි කියලා. ඔස්ට්‍රේලියාව කියලා කියන්නේ ලෝකයේ කාබනික බලශක්තිය නිපදවන අමුද්‍රව්‍ය නිපදවන ප්‍රධාන පෙළේ රටක්. ඉතින් මේවා අඩු කරන්න කියලා තමයි බොහෝ ජාත්‍යන්තර බලපෑමක් තියෙන්නේ. ආකර කර්මාන්තයෙන් දැඩි ලෙස ප්‍රහාරයක් එල්ල වෙනවා ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වශයෙන්ම ආර්ථිකය පිළිබඳව සලකා බලද්දී ආකර කර්මාන්තයේ ඉහළින්ම තියෙන තැනක් මෙරට දළදේශීය නිෂ්පාදිතයට බලපාන. ඉතින් මේ වගේ කරුණු අර්බුදකාරී මතිමතාන්තර පවතින කාල සීමාවක තමයි ඔස්ට්‍රේලියාවේ අගමැතිවරයා මේ සමුළුවට සම්බන්ධ වෙන්නේ. අපි බලමු සමුළුවේදී ඔහු සඳහන් කරන අදහස් සහ ඔස්ට්‍රේලියාවට ලැබෙන ප්‍රතිචාර කෙසේද කියා. ඊට අමතරව මල් මේ සමුළුවෙන් පස්සේ ඇමරිකානු රාජනායකයා ජෝ බයිඩන් සහ රුසියානු රාජනායකයා ව්ලැඩ්මීර් පුටින් අතර විශේෂිත සාකච්ඡාවක් පවත්වන්නට නියමිතයි. මේ පිළිබඳව ලෝකයේ දැවැන්ත අවධානයක් තියෙනවා. ඇමරිකානු නායකයා රුසියානු නායකයා අතර මේ හමුවේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ මොකක්ද? ඒ පිළිබඳව ඔබට වාර්තා වෙන්නේ මොන වගේ තොරතුරුද?
ඔව් දිලෘක්ෂි, දැන් මේකත් අලුත් ජනාධිපතිවරයා බයිඩන් ජනාධිපතිවරයා පුටින් ජනාධිපතිවරයා සමග පවත්වන පළවෙනි ඒ සාකච්ඡාවයි. මේක ජිනීවා නුවර ලබන බදාදා පවත්වන්නට නියමිතයි. විශේෂයෙන්ම දෙරට අතර තියෙන රාජතාන්ත්‍රික මට්ටමේ ප්‍රශ්න බොහොමයක් මෙතනදී සාකච්ඡා කරයි කියලා බලාපොරොත්තු වෙනවා. මොකද දිගින් දිගටම මීට කලින් අවස්ථාවලදී ඇමරිකාව චෝදනා කරලා තිබුණා රුසියාව තමන්ගේ මැතිවරණ වලට බලපෑම් අනිසි බලපෑම් කළයි කියලා. ඉතින් එවැනි වටපිටාවක් තුළ මේ වෙනකොටත් රුසියාවේ දේශපාලඥයන්ට විරුද්ධව නොයෙකුත් ආර්ථික සම්බාධක ඇමරිකාව පනවලා තියෙනවා. ඉතින් එවැනි වටපිටාවක තමයි මේ සාකච්ඡාව ඉතාමත්ම වැදගත් දෙයක් වටපත් වෙන්නේ. මේ දෙරට අතර තියෙන සම්බන්ධතාවය යම් කිසි විදියකට යථා තත්ත්වයට පත් කිරීමේ පළමු පියවරක් හැටියට තමයි මේක පෙන්වලා දීලා තියෙන්නේ. මීට කලින් අවස්ථාවේ 2014 වෙනකන් G7 G8 හැටියට තමයි හඳුන්වුවේ. මොකද රුසියාවේ ඒක සමාජිකත්වයේ තිබුණා. නමුත් 2014 MH17 ගුවන් යානයට එල්ල කරපු ප්‍රහාරයත් එක්කලා ඒකෙදී ප්‍රධාන සැකකරු හැටියට රුසියාවට ඇඟිල්ල දික් කරලා අනෙකුත් බටහිර රටවල් රුසියාව G8 කණ්ඩායමෙන් නිරපලා ඒක පසුවේ G7 වුණා. ඉතින් මෙතන පුටින් ජනාධිපතිවරයා සමග බයිඩන් ජනාධිපතිවරයා බලාපොරොත්තු වෙන්නේ මේ දෙරට අතර තියෙන සම්බන්ධතාවය යම් තරම් දුරකට යථා තත්ත්වයට පත් කරන්න සහ දෙරට අතර තියෙන ද්විපාර්ශ්වික ප්‍රශ්න පිළිබඳ ඍජුවම සාකච්ඡා කිරීම. ඉතින් මේක ජාත්‍යන්තර වශයෙන් ඉතාමත්ම වැදගත් සමුළුවක් හැටියට තමයි බොහෝ දෙනා මේ බලාගෙන ඉන්නේ. මේක කොයි වගේ ප්‍රතිඵලයක් ලැබෙයිද කියලා ලබන බදාදා ජිනීවා නුවර තමයි මේක පවත්වන්න නියමිතව තියෙන්නේ.
ඇෆ්ගනිස්ථානයේ පැත්තෙන් යම් කනගාටුදායක ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. අපි දන්නවා මේ ඇෆ්ගනිස්ථානයේ පවතින මේ අර්බුදකාරී වාතාවරණය යටතේ වළදමා තිබෙන බිම්බෝම්බ ඉවත් කිරීමේ කාර්යාවලිය සිද්ධ වෙනවා. මෙම කාර්යාවලියේ නියුතු නිලධාරීන් හට යම් ප්‍රහාරයක් එල්ල වුණා. ඒ ප්‍රහාරයට මුලින්ම ඇඟිල්ල දිගුණේ තලිබාන් සංවිධානයට. නමුත් ඇත්තටම මේ තලිබාන් සංවිධානය නෙමෙයි මේක කළ තියෙන කියලයි දැනට තොරතුරු හෙළිවන්නේ. අමල්, මේ සම්බන්ධව අලුතෙන් වාර්තා වන තොරතුරු මොනවාද ඒ පැත්තෙන්?
ඔව් දිලෘක්ෂ, ඇත්තට මේක මේ හේලෝ ට්‍රස්ට් කියන සංවිධානයේ බිම්බෝම්බ ඉවත් කරන පිරිසක් ඉලක්ක කරගෙන තමයි මේ ප්‍රහාරය සිද්ධ වුණේ. මේ විදිහට මේ කරපු ප්‍රහාරය ඉතාපන්න කුඩිරුවක් හැටියට දකින්නේ. මොකද මේ තුවක්කු කරුවන් මේ හේලෝ ට්‍රස්ට් ගොඩනැගිල්ලට කඩාවැදිලා එතනදී ඔවුන් අහලා තියෙනවා හසාරා ජාතිකයන් ඉන්නවද කියලා. ඇෆ්ගනිස්තානයේ මේ හසාරා ජාතිකයන් කියලා කියන්නේ සමාජීය වශයෙන් පීඩාවට පත්වෙච්ච සුළු ජන කොටසක්. ඔවුන් බහුතරයක් වෙන සුනි මුස්ලිම් ආගම අදහන අය නෙමෙයි, ඔවුන් ෂියා ඉස්ලාම් ආගම අදහන කණ්ඩායමක්. ඔවුන්ව ඉලක්ක කරගෙන තමයි මේ ප්‍රහාරය එල්ල කළයි කියන්නේ. සමහරු ඇඳන්වල ඉන්නකොට තමන්ගේ ඇඳ මත වෙඩි තබලා මරලා දාලා තියෙනවා. 10 දෙනෙක් ඒ විදිහට මරලා තියෙනවා. තව 16 දෙනෙක් තුවාල වෙලා රෝහල්ගත කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ ප්‍රහාරයට උපකෝවාගේ මුලින්ම තලිබාන් සංවිධානයට ඇඟිල්ල දිගු කරාට ඔවුන් මේක ප්‍රතික්ෂේප කළා තියෙනවා. පසුව දැන් පෙනී යන්නේ මේක IS සංවිධානයේ වැඩක් හැටියටයි. IS සංවිධානයේ මේක වගකීම බාර අරන් තියෙනවා. මෙතන ඇත්තටම සිද්ධ වෙන්නේ දිලෘක්ෂ IS සංවිධානය සහ තලිබාන් වරුන් ඔවුන් එක් අවස්ථාවකදී එකට වැඩ කළ රජයේ හමුදාවන්ට විරුද්ධව ප්‍රහාර එල්ල කළාට දැන් ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගැනීම සඳහා IS සංවිධානය තලිබාන් වරුන් සමග තරඟයකට වැදිලා කාටද වඩා කුරිරු ලෙස ප්‍රහාර එල්ල කරන්න පුළුවන් කියන තැනට දැන් කරුණු සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඉතාවත් ඛේදජනක දෙයක් මෙතන. මොකද මේ වෙනකොට ඒ 2000කට අධික ඇෆ්ගන් ජාතිකයන්ම පිරිසක් හේලෝ සංවිධානයට සම්බන්ධව බිම්බෝම්බ ඉවත් කරන කටයුත්තේ යෙදිලා ඉන්න. ඔවුන් 1988 ඉඳලා මේ විදිහට ඇෆ්ගනිස්තානයේ බිම් බෝම්බ ඉවත් කරන්න ඉදිරිපත් වෙලා තියෙන්නේ. අද ලෝකයේ වැඩිම බිම් බෝම්බ ප්‍රමාණයක් වළලපු රටක් හැටියට තමයි ඇෆ්ගනිස්තානය පත් වෙලා තියෙන්නේ. ඉතින් විශේෂයෙන් ඒ සඳහා පුහුණුව ලැබපු පිරිසක් මේ විදිහට ඝාතනයට ලක්වීම ලොකු පසුබැස්මක් ඇෆ්ගනිස්තාන. නමුත් මේ වෙනකොට හේලෝ සංවිධානය ප්‍රකාශ කරලා තියෙනවා ඔවුන් ඇෆ්ගනිස්තානෙන් ඉවත් වෙන්නේ නැහැයි කියලා. නමුත් මේක මේ මෑත කාලයේදී ඇෆ්ගනිස්තානයේ සිද්ධ වෙච්ච ඉතාමත්ම කුරිරු ප්‍රහාරයක් හැටියට තමයි හඳුන්වන්න පුළුවන්.
අපි අද දවසේදී අවසාන වශයෙන් අවධානයට ලක් කරන්නේ සමස්ත ලෝකීයම අවධානයට ලක් වුණු තවත් විශේෂිත ප්‍රවෘත්තියක් පිළිබඳව. ප්‍රංශ ජනාධිපති එමෑනුවෙල් මැක්‍රෝන්ට හදිසියේම ඔහු මහජනතාව හමුවට ගිය අවස්ථාවකදී මහජනතාව අතර රැඳී සිටි පුද්ගලයෙකුගෙන් කම්මුල් පහරක් එල්ල වෙනවා. මේ රැගත් වීඩියෝ පටය මේ වෙනකොට උණුකැවුන් මෙන් ජනතාව අතර පැතිරී යන වීඩියෝ පටයක් බවටත් පත් වෙලා තියෙනවා. ඔබත් ඇතැම් වෙලාවට මේ සිදුවීම දකින්නට ඇති අන්තර්ජාලය හරහා. ප්‍රංශ ජනාධිපතිවරයාට එල්ල වුණු මේ හදිසි ප්‍රහාරයේ පසුපස මොකක්ද ඇත්තටම තියෙන්නේ ඇත්තේ? ඇත්තටම මොනවද මලේ සම්බන්ධව වාර්තා වෙන තොරතුරු?
මේ වෙනකොට අවුරුදු 28 තරුණයන් දෙන්නෙක් අත්අඩංගුවට අරගෙන තියෙන ප්‍රංශ බලධාරීන් විසින් මේ මැක්‍රොන්ට කමුල් පහර දීම සම්බන්ධයෙන් මේ තරුණයන් දෙන්න කුමන චේතනාවක් මතද මේ මේ විදිහට රටේ ජනාධිපතිවරයාට ප්‍රහාරයක් එල්ල කරගෙන ඉන්නේ තාම වුන්ට අනාවරණය කරගන්න බැරි වෙලා තියෙනවා. නමුත් බොහෝ අවස්ථාවලදී මේ විදිහට මැක්‍රොන් ජනතාව අතරට ගිහිල්ලා ඔවුන් සමග සුහදව කතා කරන්න ඉදිරිපත් වෙච්ච අවස්ථාවලදී ඔහුට දෝෂාරෝපණ බින්නෙමන සුන්ගේ බැනවැදීම් වලට මීට කලින් ලක්වන්නට සිද්ධ වුණා. නමුත් මේක තමයි ප්‍රථම අවස්ථාව කවුරු හරි ඔහුට ඇත්තටම කමුල් පහරක් ලබා දීපු. ප්‍රංශය අවුරුද්දක් වගේ කාලයක් ඇතුළතදී නැවතත් ජනාධිපති වර්ණයකට යාමට නියමිතයි. ඉතින් බොහෝ ජනමත විමසුම් වලින් පෙනී යන්නේ මැක්‍රොන් ජනාධිපතිවරයා බලයට පත්වනකොට තිබිච්ච ජන ප්‍රසාදය එන්න එන්නම අඩු වෙලා මේක දැන් මේ වෙනකොට මේක 137කට ඉතර වගේ අඩු වෙලයි කියලා. ඉතින් ඒකත් එක්තරා හේතුවක් වන්නට පුළුවන්. ඔහුගේ ජනප්‍රියභාවය අඩුවීම ඒ එක්කම මේ විදිහට ජනතාව ප්‍රතික්‍රියා දිගින් දිගටම ප්‍රතික්‍රියා කිරීමත්. නමුත් මැක්‍රොන් ජනාධිපතිවරයා මේකෙන් පසුබට වෙලා නැහැ. ඔහු ප්‍රකාශ කළා තියෙනවා මෙවැනි ප්‍රහාරයක් එල්ල වුණා ඔහු ජනතාව අතරට ගිහිලා ජනතාව සමග ඒක පවත්වන සම්බන්ධතාවය ඒක ඔහු නතර කරන්නේ නැහැ කියලා. නමුත් මේක අරඹ කිව්වා වාගේ පළවෙනි පැය භාගයේ ඇතුළතදී මේ වීඩියෝ පටය සමාජ මාධ්‍යවල සංචරණය වෙච්ච මේ වීඩියෝ පටය පළවෙනි පැය භාගයේ ඇතුළතදීම මිලියන 3කට ආසන්න ප්‍රමාණයක් මේක නරඹලා තිබුණා. මං කියන්නේ මේ වෙනකොට නම් ඊට වඩා හුඟක් වැඩි ඇති. සමාජ මාධ්‍යවල වැඩිපුරම බලපු තත්පර 20ක විතර වීඩියෝ පටයක් කියලා සඳහන් කරන්න පුළුවන්.
හොඳයි අමල්, එහෙමනම් අපේ සුපුරුදු ස්තුතිය ඔබට පළ වෙනවා. මේ සතියෙදිත් ලෝකයේ මේ සතිය පුරාම වාර්තා වන අලුත් තොරතුරු සමීප කරන්න අපත් සමග සම්බන්ධ වීම පිළිබඳව. එහෙමනම් ලබන සතියේ සිකුරාදා අපි නැවතත් හමු වෙමු. ආයිබෝවන්.
ආයිබෝවන්.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.